அடுத்து ஹொனரபிள் செல்வராசா கஜேந்திரன், உங்களுக்கு 7 நிமிடம் ஒதுக்கப்பட்டுள்ளது.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்று இந்த ஃபோர்ட் சிட்டி தொடர்பான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. நாடு பொருளாதாரத்திலே அதில் பாதாளத்தில் விழுந்திருக்கின்ற ஒரு நிலைமையிலே இந்த நாட்டினுடைய பொருளாதாரத்தை உயர்த்த வேண்டும் என்கின்ற ஒரு நோக்கத்தோடு நீங்கள் இந்த விவாதத்தை நடத்துகிறீர்கள் என்று நினைக்கிறேன். ஒரு புறத்திலே நீங்கள் விழுந்திருக்கிற பொருளாதாரத்தை நிமித்துவதற்கு நடவடிக்கை முயற்சிகளை செய்கின்ற அதே நேரத்திலே இந்த நாட்டினுடைய ஒரு பாகமாக நீங்கள் வலுக்கட்டாயமாக 48 இருந்து கையகப்படுத்தி வைத்திருக்கின்ற வடக்கு கிழக்கு தமிழ் தேசத்திலே எங்களுடைய பொருளாதாரத்தை அழிக்கின்ற வேலைகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. 2 நாட்களுக்கு முன்னர் ஒரு செய்தி வெளிவந்திருந்தது. வடக்கு கடலிலே இந்திய மீனவர்கள் மீன்பிடிப்பதற்கான அனுமதிகள் இலங்கை அரசாங்கத்தினாலே வழங்கப்பட இருக்கின்றது என்று சொல்லி மீன்பிடித்துறைக்கு தமிழ் சமூகத்தினாலே கழிக்கப்பட்டிருக்கின்ற 30-35 வருடங்களாக தமிழர்களுக்கு எதிராக படுகொலைகளையும் காட்டிக் கொழுப்புகளையும் செய்து கொண்டிருக்கக்கூடிய இபிடிபி என்கின்ற ஒரு அமைப்பினுடைய நபரை கடத்தொழில் அமைச்சராக வைத்துக்கொண்டு விரலால் கண்ணை தோண்டுவது போன்ற ஒரு செயல்பாட்டை இந்த அரசாங்கம் முன்னெடுத்திருக்கின்றது. கடந்த 13 வருடங்களாக யுத்தத்திற்கு பிற்பாடு திட்டமிட்டு அழிக்கப்பட்ட தமிழர்களுடைய தேச பொருளாதாரத்திலே கடற்தொழில் முதன்மையான இடத்திலே அழிவுகளை சந்தித்திருக்கின்றது. அரசாங்கம் தான் அந்த அழிவுகளை திட்டமிட்டு நடத்தி கொண்டிருந்தது. இன்று வெளிப்படையாகவே வந்து எங்களுடைய தேசத்து கடலிலே இந்திய மீனவர்களுக்கு அனுமதி வழங்கப்படுவதென்ற செய்தி என்பது எந்த வகையிலும் ஏற்றுக்கொள்ள முடியாதது. அதனை நாங்கள் மிகவும் வன்மையாக கண்டிக்கின்றோம். அவ்வாறான ஒரு நிலைமை ஏற்படுமாக இருந்தால் கடற்தொழில் மக்களை மட்டுமல்ல ஒட்டுமொத்த தமிழ் தேசத்து மக்களையும் அணி திரட்டி நாங்கள் அதற்கு எதிராக போராடுவோம் என்பதனை இந்த இடத்திலே நான் தெளிவாக கூட்டிக்கொள்ள விரும்புகிறேன். அடுத்ததாக கடந்த 17ஆம் தேதி யாழ்ப்பாணத்திலே மனித உரிமைகள் ஆணைக்குழு, உங்களுடைய சுயாதீனமான ஆணைக்குழு என்ற போர்வையிலே இயங்குகிற மனித உரிமை ஆணைக்குழு யாழ்ப்பாணத்திலே ஒரு கூட்டம் ஒன்றை நடத்தியிருந்தது. அந்த கூட்டத்திலே அவர்கள் இந்த வலிந்து காணாமலாக்கப்பட்ட உறவுகள், அந்த காணாமலாக்கப்பட்டவர்களுடைய அந்த தேடுகின்ற முயற்சியை கைவிட வேண்டும் என்றும், அதற்காக அரசாங்கம் உங்களிடம் மன்னிப்பு கேட்கும் என்று சொல்லியும், அதை முடிவுக்கு கொண்டு வர வேண்டும் என்று சொல்லியும் அவர்கள் மக்களுடைய மூளையை கழுவுகின்ற ஒரு முயற்சியை அங்கே செய்திருக்கின்றார்கள். அதேபோன்று இந்த தமிழ் மக்கள் மீது புரியப்பட்ட இனப்படுகொலையிலே படுகொலை செய்யப்பட்டமை தொடர்பான விடயத்திலே நாங்கள் ஒரு சர்வதேச குற்றவியல் விசாரணையை கோரி வருகின்ற நிலைமையிலே இந்த மனித உரிமை ஆணைக்குழு, நடுநிலை என்று சொல்லிக் கொண்டிருக்கிற மனித உரிமை ஆணைக்குழு அந்த விடயங்கள் தொடர்பாகவும் ஒரு உள்ளக விசாரணைக்குள் இணைவத்தையும் முடிவுக்கு கொண்டு வர வேண்டும் என்ற அடிப்படையிலே அங்கே இருந்தவர்களிடம் கருத்துக்களை பெறமாறி இருக்கிறார்கள். மனித உரிமை ஆணைக்குழுவினுடைய இந்த செயல்பாடுகளை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். இலங்கை அரசாங்கம் கடந்த 75 வருடங்களாக தமிழ் மக்கள் மீது இன அழிப்புகளை மேற்கொண்டு வந்திருக்கின்றது. இந்த 2009-2008 மேற்கொள்ளப்பட்ட பாரிய இனப்படுகொலைக்கு ஒரு சர்வதேச குற்றவியல் நீதிமன்ற விசாரணை வேண்டும். அதுபோன்று யுத்தத்தின் இறுதியிலே ராணுவத்தினரிடம் கையளிக்கப்பட்ட பின்னர் சரணடைந்த பின்னர் வலிந்து காணாமலாக்கப்பட்டவர்கள் தொடர்பாக கண்டறிவதற்கும் ஒரு சர்வதேச விசாரணை வேண்டும். அது தவிர நாங்கள் வேறு எதனையும் ஏற்றுக்கொள்ளப் போவதில்லை என்பதனை இந்த இடத்திலே திட்டவட்டமாக நாங்கள் பதிவு செய்து கொள்ள விரும்புகின்றோம். அத்தோடு கடந்த 11ஆம் தேதி யாழ்ப்பாணத்திலே ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே சுதந்திர தின களியாட்ட நிகழ்வு ஒன்றை ஏற்பாடு செய்திருந்தார். தமிழர்கள் 75 வருடங்களாக இந்த தீவிலே சுதந்திரம் இல்லாமல் அடிமைகளாக வாழ்ந்து வருகின்ற நிலைமையிலே கடந்த 4ஆம் தேதியை ஒரு கரிநாளாக தமிழர்கள் வளமை போன்று பிரகடனப்படுத்தி அதனை புறக்கணித்திருந்தார்கள். 75ஆவது வருடமாகவும் அந்த வகையிலே இந்த 11ஆம் தேதி நடத்தப்பட்ட யாழ்ப்பாணத்திலே தமிழர்களுடைய கலாச்சாரத்தை சீரழிக்கின்ற விதமாக மிகவும் கேடுகட்ட முறையில் ஒழுங்கு செய்யப்பட்டிருந்த அந்த கலாச்சார நிகழ்வென்ற போர்வையிலே ஏற்பாடு செய்யப்பட்ட சுதந்திர தின கேளிக்கை நிகழ்வுக்கு எதிராக நாங்கள் ஒரு போராட்டத்தை ஜனநாயக ரீதியாக நடத்த முற்பட்டிருந்த பொழுது அதிலே நாங்கள் அந்த போராட்டத்தில் ஈடுபட்டிருந்தவர்களில் 18 பேரை ஸ்ரீலங்கா காவல்துறை மிக மிலேச்சத்தனமான முறையிலே எங்கள் மீது தாக்குதலை நடத்தி கைது செய்திருந்தார்கள். அதிலே நான் ஒரு நாடாளுமன்ற உறுப்பினராக இருந்த பொழுது என்னையும் தலையிலே குட்டனால் அடித்திருந்தார்கள். அதேபோன்று எங்களுடைய சட்டத்தரணி, எங்களுடைய ஊடக பேச்சாளர் சட்டத்தரணி சுகாஸ் அவர்கள் மீதும் கடும் கடுமையான தாக்குதல்கள் நடத்தப்பட்டு அவருடைய தாக்குதலுக்கு உள்ளாக்கப்பட்டு கைது செய்யப்பட்டிருந்தார். அதுபோன்று எங்களுடைய 18 உறுப்பினர்கள் மோசமாக தாக்கப்பட்டு கைது செய்யப்பட்டு சிறைகளிலே போலீஸ் நிலையத்திற்கு கொண்டு சென்று அந்த சிறை கூட்டுக்குள்ளே அடைக்கப்பட்டோம். அங்கே இருக்கிற மலகூடம் ஒரு மறைப்பு கூட கிடையாது. அந்த இடத்திலே ஒரு துர்நாற்றம், மிக மோசமான ஒரு கேவலமான ஒரு இடத்திலே தான் நாங்கள் அடைத்து வைக்கப்பட்டிருக்கின்றோம், அடைக்க வைக்கப்பட்டிருந்தோம். எங்கள் மீது பொய் வழக்குகளை போலீசார் பதிவு செய்திருக்கின்றார்கள். இந்த சம்பவத்தை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். அத்தோடு கடந்த வாரம் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் 34வது குடியரசு பெறுகிற என்ற ஒன்றை நடத்தியிருக்கின்றார். இதற்காக பல மில்லியன் ரூபாய் நிதி செலவிடப்பட்டிருக்கின்றது. இது மட்டுமல்லாமல் அவர் இந்த நாட்டிலே எங்கெங்கெல்லாம் ஒரு அரச ஜனாதிபதி என்ற அடிப்படையிலே அவருக்கு கௌரவங்களை பெற்றுக்கொள்ள முடியுமோ அந்தந்த இடங்களுக்கெல்லாம் பல ஆயிரக்கணக்கான மில்லியன் ரூபாய் செலவழித்து அந்த நிகழ்வுகளிலெல்லாம் கலந்து கொண்டு வருகின்றார். இன்று தேர்தலை நடத்துவதற்கு நிதி இல்லை என்று சொல்லி சொல்லுகின்ற ஜனாதிபதி அவர்கள் இந்த பிரகராக்களை நடத்தி பல 1000 மில்லியன் ரூபாய் இந்த நாட்டு பணத்தை அவர் விரயமடித்துக் கொண்டிருக்கின்றார். அவர் மக்களால் நிராகரிக்கப்பட்ட ஒருவர். இந்த சபையும் இந்த அரசாங்கத்தில் இன்று இருக்கின்ற அரசாங்கமும் மக்கள் வழங்கிய ஆணையை மீளப்பெற்றிருக்கிறது. ஜனாதிபதியையும் ஏற்கனவே விரட்டி அடித்திருக்கின்றார்கள். அப்படிப்பட்ட ஒரு இடத்திலே சொந்த மக்களால் நிராகரிக்கப்பட்ட ஜனாதிபதி இன்று பதவிக்கு வந்த பிற்பாடு அரசாங்கத்தினுடைய பணத்தை முறைகேடான முறையிலே துஷ்பிரயோகம் செய்து நாட்டிலே இவ்வளவு வறுமைகள் இருக்கின்ற பொழுது அந்த வறுமைக்காக அல்லது பொருளாதார மேம்பாட்டுக்காக செலவிடாமல் தனக்குரிய ஒரு அங்கீகாரத்தை பெற்றுக் கொள்வதற்காக இந்த சந்தர்ப்பங்களை பயன்படுத்திக் கொண்டிருப்பது என்பது மிகவும் ஒரு கேவலமான ஒரு விடயம். நாட்டிலே இந்த
தேர்தலை
ஒரு நிமிடம் தேர்தலை நடத்தி நிலைமைகளை மாற்றுவதற்கான முயற்சிகளை எடுப்பதை விட்டுவிட்டு இவ்வாறான வழிகளில் நிதி செலவிடுவதை இவர் கைவிட வேண்டும் என்பதையும் கேட்டுக்கொண்டு அடுத்ததாக இறுதியாக நான் முடிக்கின்றேன். நேற்று முன்தினம் முல்லைத்தீவு மாவட்டம் கொக்குத்தொடுவாய் மேற்கு பிரதேசத்திலே உங்களுக்கு தெரியும் ஏற்கனவே மணலாறு பகுதியிலே தமிழர்களுடைய வாழ்விடங்களில் இருந்து தமிழர்கள் 84 விரட்டப்பட்ட பிற்பாடு அங்கே திட்டப்பட்ட சிங்கள குடியேற்றம் ஏற்படுத்தப்பட்டிருக்கின்றது. அந்த குடியேற்றத்தில் இருக்கின்றவர்கள் அந்த அயல் பகுதிகளிலே வாழ்கின்ற தமிழர்கள் மாடுகளை மேய்கின்ற பொழுது அந்த மாடுகளை திருட முற்பட்ட வேளையிலே அந்த தமிழர்களால் அந்த முயற்சிக்கு எதிர்ப்பு தெரிவிக்கப்பட்ட வேளையிலே சிவக்கொழுந்து கந்தசாமி என்று சொல்லுகின்ற ஒரு நபரை மிக மிருகத்தனமாக தாக்கியிருக்கிறார்கள். மாட்டை களவெடுக்க முற்பட்ட பெரும்பான்மையினத்தைச் சேர்ந்த அங்கே வலிந்து திட்டமிட்டு குடியேற்றப்பட்ட பகுதியிலே இருக்கிற அந்த குடியேற்றவாசிகள் தாக்குதலை நடத்தியிருக்கிறார்கள். இன்று வரை போலீசார் அவர்களை கைது செய்யவில்லை. இதனையும் நான் மிகவும் வன்மையாக கண்டிக்கின்றேன். அத்தோடு யாழ்ப்பாணம் போதனா வைத்தியசாலையிலே வடமாகாணத்தில் இருக்கக்கூடிய ஒரே ஒரு போதனா வைத்தியசாலையில் சிடி ஸ்கேன் பழுதடைந்திருக்கின்றது. அது ஒரு பராமரிப்பு இல்லாமல் இருக்கின்றது. அதற்கு காரணம் அரசாங்கம் அதனை பராமரிப்பதற்கான ஒப்பந்தத்தை அந்த நிறுவனத்தோடு செய்து கொள்ளவில்லை. இதன் காரணமாக நோயாளர்கள் மிக மோசமாக பாதிக்கப்படுகின்றார்கள். பெருமளவான நிதி கொடுத்து வெளியிலே ஸ்கேன் பண்ண வேண்டி இருக்கிறது. அது மட்டுமல்லாமல் வடகிழக்கிலே வந்து வைத்தியசாலைகளில் பெருமளவான கிராமிய வைத்தியசாலைகளில் மருந்துகளே கிடையாது. ஆகவே இந்த விடயத்திலே உடனடியாக கவனம் செலுத்தப்பட வேண்டும். குறிப்பாக இந்த சிடி ஸ்கேன் இயந்திரத்தை திருத்துவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு என்னுடைய கருத்துக்களை நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ. இலங்கட்ட ஹொன்ரபிள் திலும் அமனுகம் ஒத்துமாட்ட மினிட்டு விசை ஹத்தராக தீர்வு
உலாசனாரோடு மந்துமணி காலபாதிம சம்பந்தவ ஸ்தூதிய புதகர்ணுவா விசேஷம் அது தினே மே வராய நகரே ரெகுலாசி திக பிலிபதவ அப்பி விவாதகர்ண அவஸ்தாவதி முலிம மாம பக்ஷ விபக்ஷ சிறுந்த ஆட்டம் விபக்ஷேட்டு அதிஸ்தூதி வந்து வேணுவா மே ரெகுலாசி திக பிலி அரகன ஏ அனுமத்த கிரண பவ சந்தான கிரீம சம்பந்தம் வராய நகர பணத்தை விசாய் விசே பமன இதிரிபத்துலா இடத் பிரதமேங் இதிரிபத்துனா ரெகுலாசி சகஸ்கரன்ன தீர்க காலையாக கதவென்ன ஹேதுவா அப்படி உங்க கதிகிங் அத்திங் கியவுனா ஏத்தமாய் அப்பே தியன மே தேசபாலன கிரமேதுல இத்தாம நரக புருத்தக் ஏ புருத்த தமாய் எக்க ராஜா காப்புவாம் மம ஏக அப்பிவம சுத்த கரகான்னே எக்க ராஜா காப்புவாம அனிக் ராஜே வெடப்பிலிவல சகமுலிங் சத்துரு வடபிரிவலா கடியர் சலகலா நதரகிரி தவத்தக பிரதிபலையாக தமாய் அது தக்குவா மே வராய நகரே கட்டியூத்து நத்தமே ரெகுலாசி அது தினே வினக்காங்க அப்பிட்ட இன்ன சித்த வேலா தியன்னே இது ரிபாத் கரா ஹபை மம் இஸ்தூதிவாந்த வேணுவா இதேன் வராய நகர கமிஷன் சபாவட சஹா அப்பி அமாத்தியாச சிலும நிர்தாரின்டத் தெங்வத் அப்பி தனாதிபத்துமா பத்துனாட பசே அலுதெங் எதுமா அப்பிட்ட உபதேஷ் துண்ணா மேக கடினம் வடபிரிவலா கடியர் ඇක්සලරේටඩ් ප්‍රොජෙක්ට් එකක් හැටියට කඩිනමින් ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඒ අනුව තමයි වරාය නගර කොමිෂන් එක පත් කරලා නව සමාජිකයින් පත් කරලා ඒ අනුව ඒ අය විසින් රෙගුලාසි තව රාශියක් සකස් කරලා පාර්ලිමේන්තුවට ආවා. අදත් රෙගුලාසි දෙකක් අපි අනුමත කරනවා. ඒ තමයි ඕතරයිස් පර්සන් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා වරාය නගරය තුළ ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සඳහා. අර කලින් කතා වලදි කියවුණා මුලදි මේකට ලොකු බිල්ලෙක් මැව්වයි කියලා. මේක චීන කොලනියක්, ඇතුළට යන්න අවසර ගන්න ඕනේ, වීසා ගන්න ඕනේ කියලා අපි මන්ත්‍රීතුමාලා සඳහන් කරනවා. එහෙම එකක් ගන්න ඕනේ නැහැ. ඇතුළට යන්න කිසිම දෙයක් ගන්න ඕන වෙන්නේ නැහැ. අද ගියොත් අපි පහුගියදා තීන්දුවක් ගත්තා. අපි නිලධාරිතුමන්ල ඇතුළේ ඉන්නවා. අපි පත් වුණාට පස්සේ විශේෂයෙන් වරාය නගරේ වගේම නෙළුම් කුළුණ වගේම මහජනතාවට විවෘත කරා. මොකද මහජනතාවට විවෘත කෙරුවට පස්සේ මේ බිල්ලෝ කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද ඇහෙන් ගිහිල්ලා බලන්න පුළුවන් බිල්ලෙක් ඉන්නවද නැද්ද කියලා. අද නෙළුම් කුළුණ පැත්තට ගියොත් හවසට විශාල සෙනඟක් එතන ගැවසෙනවා. ව්‍යාපාර කටයුතු රැසක් කෙරෙනවා. අද 70%ක් මේ ටෙනන්ස්ලා නැත්තම් ඒ ගොඩනැගිලි වල ව්‍යාපාරක ආරම්භ කරන්න අද කටිය පැමිණලා තියෙනවා. ඒක වෙනම ව්‍යාපෘතියක්. ඒ කෙසේ වෙතත් අද මේ අනුමත වෙන රෙගුලාසියෙන් වෙන්නේ අනුමත පුද්ගලෙ වරාය නගරය ඇතුළට යන්න එහි තියෙන පහසුකම් භුක්ති විඳින්න එහෙම දෙයක් අවශ්‍ය නොවුණත් ව්‍යාපාර කිරීම සඳහා ඕතරයිස් පර්සන් කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ. ඒ සඳහා ගාස්තුවක් තියෙනවා. ඒ ගාස්තුවත් මේක ඇතුලේ තියෙනවා. සහ තව ඒ වාර්ෂික ගාස්තුව සහ යම් සංශෝධනයක් කරනකොට ඒ ගාස්තු මොනවද කියන එක මේ රෙගුලාසි වලට ඇතුළත් වෙනවා. ඒ නිසා ඒ අනුමත කිරීමට සහාය දීම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමම්ම. විශේෂයෙන්ම අද මේ කතා වෙච්ච සමහරක් කතාවලම පරස්පර භාවයන්ද අපි දැක්කා. විපක්ෂයේ මන්තුමන්ලා පොලිටිකල් ස්ටැබිලිටි ගැන කතා කරා. අද ආයෝජන අමාත්‍යංශය හැටියට අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ගරු මූලාසනාරෝඩ මන්තුමනි, ආයෝජකයෝ මේ රටට එන්න බයයි පහුගිය කාලේ අය මාධ්‍යයෙන් දැකපු දේවල්. අදටත් ඒ මාධ්‍යයෙන් අපිව සුද්ධ කරලා නැහැ. CNN එකෙන් BBC එක බැලුවා නම් ඒ කාලේ, අදටත් විදේශීය මාධ්‍ය වලින් අපිව සුද්ධ කරලා නැහැ. මේ තියෙන සැබෑ තත්ත්වය පෙන්වන්නේ නැහැ. එහෙමනම් නැවත වාරයක් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් මුල් කොටගෙන මහජනතාව පාරට ගෙන ආපුවා. දවසින් දවස උද්ඝෝෂණ කරපුවාම, පාරවල් වල කඳුළු ගෑස් ගහන්න වුණාම, නොයෙකුත් කලකෝලාල ඇති කරගත්තා. මේ දේශපාලන ස්ථාවරභාවය නැහැ වගේ හැඟීමක් ආයෝජකින්ට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ විපක්ෂයේ කණ්ඩායම් වලින් අපි ඉල්ලන්නට අවශ්‍යයි. මේ අර්බුදයේ තරමේ අය තේරුම් අරගෙන තියෙනවා. ප්‍රශ්නේ කොච්චර ලොකුද කියලා තේරුම් අරගෙන තියෙනවා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඊටාම නිවැරදිව කිව්වා, මේ සහමුලින් මේ ප්‍රශ්නෙන් ගොඩේම සඳහා තියෙන එකම විසඳුම ආයෝජන පමණයි, ඉන්වෙස්ට්මන්ට් විතරයි. ටුවරිසම් මුත් අපි 5 බිලියන් විතර කරගන්න ඕනේ. දැන් එකෙන් භාගයකට විතර නැගගෙන එනවා. ආයෝජනත් අපි අඩුමතරමේ බිලියන 2ක් දක්වා මෙච්චර කාල ටාගට් එක තියෙන 1 බිලියන් 1ක්. මේ අවුරුද්ද අපි 900කින් විතර කැපුණා. අපිට බිලියන 1කට යන්න බැරි වුණා පහුගිය වසර. මේ වසර අපි බලාපොරොත්තු වෙන අඩුමතරම 1.5-2කට යන්න මේ පෝසිටි ව්‍යාපෘතිය යම් යම් කොටසුත් ආරම්භ කිරීමත් සමග සහ ජනාධිපතිතුමාගේ නව වැඩ පිළිවෙත් එක්ක අර කිව්වා වගේ මේ තියෙන ප්‍රශ්නෙට අවසාන විසඳුම ෆොරෙන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් නැත්නම් ඍජු විදේශ ආයෝජන පමණයි. අර එයා කිව්වා වගේ IMF එකේ සහාය අපිට අවශ්‍යයි. IMF එකෙන් අපිට 2.9 බිලියන දෙයි. ඒ දෙන්නෙත් ණයක්. ඒ ණයත් ආපහු ගෙවන්නට අවශ්‍යයි. මන්ත්‍රීවරයෙක් ඇහුවා ඒකෙන් විතරක් ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. ඒකෙන් ඔක්කොම කරන්න බෑ. හැබැයි IMF එක අස්සම් කෙරුවට පස්සේ එයා හුඟක් අනිත් ඒජන්සිස් අන්ලොක් කරනවා. අපි පිළිබඳව විශ්වාසයක් නැතුව ඒ තියෙන ණය වාරික අපේ ව්‍යාපෘති අද ඔක්කොම මුළු රටේම සංවර්ධන ව්‍යාපෘති නතර වෙලා ඒ වාරික නිකුත් කරන්නේ නැත්තේ මේ තියෙන ප්‍රශ්නේ නිසා. නමුත් IMF එකත් එක්ක යම් වැඩපිළිවෙට අවතීර්ණ උණයි කියලා, ඒ ගිවිසුම් ගත උණයි කියලා කිව්වහම නැවතත් ඒ අයගේ ඒ ලොක් කරපු දේවල් ඒ අය අන්ලොක් කරනවා. එතකොට ඒක සරහා අපිට තාවකාලික විසඳුමක් ලැබුණත් මුළු ප්‍රශ්නෙම ගොඩ එන්න නම් අනිවාර්යයෙන්ම විදේශ ආයෝජන අපි වැඩි වැඩියෙන් මේ රටට ගෙන එන්න කටයුතු කරන්න වෙනවා. එමනම් මේ සඳහා තියෙන බාධක මොනවද කියන එක අපි කල්පනා කරලා බැලුවොත් SB දිසානායක මැතිතුමා ඊටාම නිවැරදිව එතුමාගේ කතාවේ සඳහන් කෙරුවා, ආයෝජකින්ට මේ රටේ ආයෝජන කිරීම පිළිබඳව තියෙන විශ්වාසනීය බව. නොයෙකුත් රජයන් වෙතින් අපිත් වැරදිකාරෝ වෙන්න පුළුවන් සමහරක් දේවල් වලට දෙපැත් දෙතුන් පැත්තෙන්ම අපි කඩ කරලා තියෙනවා විශ්වාසනීය බව. இதமாய் சமாரக ஆயோஜக்கியாவில் ஆயோஜனை கரல ஏ முதல் வியதாங் கரப்பு வியாபிருதி ரசக் யம்யம் காரவலோல அப்படி நவத்த நோய்க்குத் கரணு தாக்குமின் ராஜ்யட பவரகன தியணும் மேம கரப்புவாம ஆயோஜகிங்க விசுவாசனிய பாவே பிலிபதோ பிரஸ்தத் தெவனி காரணே பகுகிய ஆண்டுவ கெருவா வகே கரப்பு கினாகேன் பலிகனியம் சதா நத்தம் முல்கலத் தெக்க நத்தம் முல்கலத் தியப்பு கினாகே நமட அக்கமதி நிசா வியாபிருதி நதர் கிரியே மே போச்சிடி வியாபிருதியத் தேம சித்த வெச்சேக மேக நதர கரல நோய்க்குத் பரீட்சண நோய்க்குத் தேவால் பவத்துவன் அவுருது தெக்க விதர திகாம அரக்காலே அக்கியா ඒක ප්‍රතිපලයක් හැරියට අපිට අත්ුනේ තවත් හෙක්ටයාර 7ක ප්‍රමාණයක් භූමි ප්‍රමාණයක් නැවතත් ඒ චීන සමාගමට අපිට අමතරෙන් වන්දියක් හැටියට ලබා දීමට සිද්ධ වුණා වන්දිය නම් දෙන්න පුළුවන් වුණා මොකද ඒ අයමයි ඒක ගොඩ කෙරුවේ ඒ අයම ගොඩ කරපු එකෙන් දෙන එකේ හැටි අමාරුකුනේ නැහැ හැබැයි එයාගේ බිඳුණු හිත සකස් කරන්න අදත් මම කියනවා 100%ක් අපිට සමහරක් විට බැරි වෙලා තියෙන්න පුළුවන් නමුත් දැන් අපි එකට වැඩ කටයුතු කරගෙන යනවා ඒ නිසා මෙන්න මේ වගේ එක්කෙනෙක් කරපුවාම ඒක නතර කරන එකත් තවත් රජයක් මාරුනහම ඒක වෙනස් කරන එකත් ඇමතිවරයා හෝ සභාපතිවරයා මාරුනහම මේ ක්‍රමවේද වෙනස් කරන එක ප්‍රතිපත්ති වෙනස් කිරීම අපි නතර නොකරුවොත් අපිට ආයෝජන දිගින් දිගටම ගෙන යෙමේ ප්‍රශ්න තියෙන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කරන්න ඕනේ. අපි IMF එක පිළිබඳව කතා කරනවා වගේම මේ ප්‍රොජෙක්ට් එක අපි ඇක්සලරේට් කරුවොත් මෙතනම අපිට දැනට 2.5 බිලියන් US වල ආයෝජන ක්‍රියාත්මක වෙමින් පවතින මේ සඳහා මූල්‍ය රෙගුලාසිය අපිට තාම සකස් කරන්න බැරි වෙලා තියෙනවා අපි IMF එකත් සමග ගිවිසුම් ගත වෙනකම් නමුත් ඒ ගිවිසුම් අවසන් වුණ වහාම ඒ රෙගුලාසිත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා පෝට් සිටි ඉකොනොමික් කමිෂන් එකේ ප්‍රධාන වගකීම් මොනවද කියලා අහුවොත් අපි දැක්කා කබිර් හෂිම් මැතිතුමත් කිව්වා මේ පෝට් සිටි කමිෂන් එකක් කියලා එකක් හදලා තිනවා මේකට ඕනේ දෙයක් කරන්න පුළුවන් එහෙම ඕනේ දෙයක් කරන්න බෑ මූලාසනාරූඪ මන්තුමනි ඒ සියලු දෙයටම රජයේ ලංකාවේ රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි ඒ අයගේ ස්කෝප් එකට එහා ගිය දෙයක් හෝ සහනයක් හෝ ටැක්ස් කන්සෙෂන් එකක් මොකක් හරි දෙනවනම් මෙයාගේ ප්‍රධාන කරුණු අතර තියෙන්නේ ෆැසිලිටේට් ඊස් ඔෆ් ඩුයින් බිස්නස් මදුරු විධානගමගේ මැතිතුමා සඳහන් කෙරුවා අද වෙනම කමිටුවක් පත් කරලා එතුමා ඒකේ සභාපති ධූරය දරනවා ඒකේ ඊගාව පියවර හැටියට මුළු රටටම පෝච්චිටියක ඇතුළට විතරක් නෙමෙයි මුළු රටේම ව්‍යාපාර කිරීමේ පහසුව දියුණු කිරීමේ වගකීම මේ පෝට් සිටි කමිෂන් එකට පැවරෙනවා. ඒ වගේම ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් මම ඉස්සෙල්ලා කියපු එක එන්හාන්සින් ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් කියන එක. විශාල වැඩ කොටසක් කමිෂන් එකට විතරක් නෙමෙයි මේ මුළු පාර්ලිමේන්තුවට මේ රටටම අපිට කරන්න වෙනවා. ආයෝජකෙන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා අර කියපු නොයෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වගේ ඒවා. අනිකුත් ගත්තාම වෙන තැන්වලින් තියෙන තර්ජන ගර්ජන රජයේ නිලධාරීන් සහ සමාජික දේශපාලඥයන් ගිරුණා තියෙන දූෂණ සහ අක්‍රමිකතා මේවා පිටු දැක්කේ නැත්තම් අපිට මේ ලිඳෙන් ගොඩේම නැත්තම් අවශ්‍ය ආයෝජක ප්‍රමාණය ගෙනේම ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රොමෝට් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෂිපින් ලොජිස්ටික්ස් IT එක්සෙට්‍රා මේ කියන නාවික කටයුතු දියුණු කිරීම ඒ වගේම ලොජිස්ටික්ස් දියුණු කිරීම IT සෙක්ටර් එකේ තියෙන ප්‍රමුඛයින් මේ තුරට ගෙන්වා ගැනීම එයාගේ ප්‍රමුඛ කාර්යයක් වෙනවා වගේම ව්‍යවසායකයන් අලුතෙන් ව්‍යවසායකින් බිහි කිරීම අර අපේ මන්තුමාලා කිව්වා වගේ ඒ සඳහා ප්‍රමුඛතාවය දී වටුනා ටුවරිසම් මේකෙන් ප්‍රධාන කාරණයක් ඒ වගේම එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් එක 143,000කට එහා ප්‍රමාණයක් අනුමාන කරලා තියෙනවා ඒ කරා වැඩ කරන්න ඒ කොමිෂන් සභාවට කටයුතු කරන්න වෙනවා සස්ටේනබල් ඩිවලොප්මන්ට් ඒ වගේම ප්‍රොමෝට් පෝට් සිටි කලම්බෝ ඇස් අ ස්පෙෂල් ඉකොනොමික් සෝන් මේක තමයි ප්‍රධානම කාර්යය වෙන්නේ විශේෂ ආර්ථික කලාපයක් හැටියට ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් සඳහා මේ කලාපය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් පෝට් සිටි කමිෂන් එකට පැවරෙනවා වගේම දේශීයව අපි පාලනය කරන ප්‍රදේශ සියලු ප්‍රදේශ පාලනය කරන කමිෂන් එක ඒ වගේම චීන සමාගම ඒ අය වෙනුවෙමුත් යම් ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා මේකෙදි මුලදින් සඳහන් කෙරුවේ මේ ජනතාව හිතුවේ දීපු මතයත් ඒකයි ලංකාවේ කෑල්ලක් වෙනම තියෙනවා චීන කෑල්ලක් වෙනම තියෙනවා එහෙම චීන කෑල්ලක් ඔය ඔක්කත් නැහැ බ්ලොක්ස් ගානක් තියෙනවා 46ක් මම දන්න තරමට ඒ අයගේ චෙක් සමාගම ප්‍රවර්ධනය කටයුතු කරන තව 30 ගණනක් තියෙනවා ලංකාවේ සමාගම නැත්තම් කමිෂන් එක ප්‍රොමෝට් කරන මේකේ චීන අය ප්‍රොමෝට් කරන ප්‍රොමෝෂන්ස් වලින් ඉන්වස්මට ආවත් ඒ ඉන්වස්මට එන්නේ ලංකාවට අපි ප්‍රමෝට් කරනේ වගේ අපි කොටස් වලට ආවත් ඒ ඉන්වස්මට් එක එන්නේ ලංකාව නිසා ඒ ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් චීන සමාගමට යන්න පුළුවන් එක වෙනම කතාවක්. මොකද ඉන්වස්මට් එක එන්නේ ලංකාවට කියන කාරණේ අපි පැහැදිලි කරන්න පුළුවන් කරන්න අවශ්‍යයි නැත්නම් වෙනම මතයක් මේක තුල පවතින්න පුළුවන්. රෙගියුලේෂන්ස් දෙක ගැන මම සඳහන් කෙරුවා. ඒ වගේම ඉදිරියේදී අපිට මේ සඳහා කොහොමද මේවා සකස් කරුවේ කියන කාරණේ කාට හරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගාස්තු සකස් කිරීමේ අපි පෝස්ටිටි කමිෂන් එකේ නිලධාරීන් අර මේවැනි ලෝකයේ තියෙන කලාප ගණනාවක් නිරීක්ෂණය කරලා උදාහරණයකට ගත්තොත් ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එක, ඒ වගේම ඩුබායි මල්ටි කොමෝඩිටි සෙන්ටර් එක, සිංගප්පූරුව, ඒ වගේ තියෙන කලාප ගණනාවක් පිළිබඳව සමීක්ෂණ කරලා ඒවා සියල්ලටම ගැලපෙන මධ්‍යස්ථ ගාස්තු ප්‍රමාණයක්. මේ ගත්තොත් ඇප්ලිකේෂන් ෆී එක වෙන්නේ $2500ක්, ඇනුවල් ෆී එක වෙන්නේ $2000ක්, ඒ වගේම ඕල්ටරේෂන්ස් තියෙනවා නම් යම් යම් වෙනස්කම් කිරීමට තියෙනවා $100ක් වගේ සුළු මුදලක්. එක්ස්ට්‍රැක්ස් වලටත් $100ක්. අපි ගත්තොත් හුඟාම්ම අඩු අන්තයේ තියෙන්නේ සිංගප්පූරුව, ඒවට ගත්තොත් $12ක් වගේ තමයි ඒ අය ඒ සඳහා අය කරන්නේ මේ කම්පනියක් බිහි කිරීම සඳහා. සමහරක් ඒවා තියෙනවා ඊට වැඩිය විශාල මුදලක් අය කරන. ඉතින් මේකේ මධ්‍යස්ථ තැනට මේක ගේන්න අපි කමිෂන් එකේ සිල් දනාටම හැකියාව ලැබිලා තියෙනවා. මේකේ තව ප්‍රධාන කරුණු කීපයක් ආයෝජකින් දිරිගන්වන්න නම් අපි කරන්නට අවශ්‍යයි. ඒ තමයි අද කබීර් හෂීම් මැතිතුමා සඳහන් කෙරුවා මේ අවුරුදු 40ක බදු සහන දෙනවා කියලා. එහෙම එකක් නැහැ. මූලික ගිවිසුමේ තියෙනවා ඒ කාල සීමාව තුළ යම් යම් සහන දිය යුතුයි කියන එක. සහන මොනවද කියන එක සඳහන් වෙන්නේ ඉදිරියේදී අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බිස්නස් ඔෆ් ස්ට්‍රැටජික් ඉම්පෝර්ටන්ස් කියන බිල් එකේ තමයි ඒ සහන මොනවද කියන එක තීරණය කරන්නේ. ඒතකොට මේ සහන අර එතුමන්ලා කිව්වා වගේ කමිෂන් එක මේ විධායක බලතල තියෙන ජනාධිපතිතුමාටත් එහා ගියේ ඒ අයට ඕන දෙයක් කරන්න පුළුවන් කර නෙමෙයි. ඒ බිල් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකේ සඳහන් කරුණු සහ ලබා දිය හැකි සහන තමයි පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ ඒ කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ මතක් කරනවා. වගේම විශේෂයෙන්ම මේ කලාපය තුළ ක්‍රියාත්මක වෙන කම්කරු නීතිය යම් යම් සුළු සංශෝධන අපිට කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කරන්නත් සිද්ධ වෙනවා. මොකද දැන් තියෙන නීති රීති සහ වෘත්තීය සමිති සහ නොයෙකුත් දේවල් වැනි දේවල් ඒක ඇතුලේ ක්‍රියාත්මක වුණොත් ඒකටත් දෙයියන්ගේ පිහිටම තමයි අත් වෙන්නේ. ඒ නිසා එවැනි සංශෝධන යම් ප්‍රමාණයක් මේක තුල කරන්න වෙනවා. ඒවත් ඉදිරියේදී අපි මේ සභාවට ගේන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. සමස්තයක් හැටියට මේ පිළිබඳව සඳහන් කරනවා නම් ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක $15 billion US ඩොලර් බිලියන 15ක්, නව රැකිය අවස්ථා 143,000ක් විතර තමයි මේක තුල අපි ඉතාම සරලව සඳහන් කරනවා නම් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව අපි කතා කරන ඔය කියන ප්‍රමාණයට US ඩොලර් 2.5 බිලියන කටයුතු මේ වෙනකොටත් ඉන්වෙස්ට් කරලා අවසාන කළ තියෙනවා. චෙක් කියන චීන සමාගම $1.3 billion, එක 93% of the investment. එයා කරන්න තියෙන වැඩ අවසාන කරලා තියෙනවා. එතනින් හැර ගත්තාම තවත් කීපයක් තියෙනවා. US ඩොලර්ස් මිලියන් 550ක් හොටෙල් ඩිවලප්මන්ට්, ඒ වගේම සිංගප්පූර් සමාගමක් මික්ස් ඩිවලප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් US ඩොලර්ස් මිලියන 400ක්, ඒ වගේම US and UK කලබරේෂන් එකක් තියෙනවා හොස්පිටල් ඇන්ඩ් ස්කූල් ඩිවලප්මන්ට් වලට, ඒ දෙකටම US ඩොලර්ස් මිලියන 150 බැගින්. මේවා දැනටත් ක්‍රියාත්මක තත්ත්වයේ මේ ක්‍රියාපෘතිය තුළ පවතින ඒවා කියන එක සඳහන් කරන්න අවශ්‍යයි. සරල වශයෙන් සඳහන් කෙරුවොත් මේ ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වෙන්නේ මේ කාරණා. මීට අමතරව අර අනිකුත් කාරණාත් සඳහන් කරපු නිසා ආයෝජන ගෙනීම සම්බන්ධව අර කියපු විශ්වාසනීයභාවය ගොඩ නැගීමට තවත් තියෙන ලොකුම බාධාවක් අපේ ඇමතිවරු සියලු දෙනා දන්නා කාරණයක් තමයි මේ රජයේ ආයතනවල අනුමැතියන් ලබා ගැනීම. යම් ආයෝජකයෙක් ආපුවම මේ අනුමැතියන් ලබා ගැනීමට දීර්ඝ කාලයක් යනවා. නොයෙකුත් පොලු, නොයෙකුත් උදළු වැටෙනවා. මේවා අනුමත කරන්න වසරක් දෙකක් තුනක් යනවා. ඒතකොට විශ්වාසනීයත්වය විදෙනවා. මේ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙන්නේ ආයෝජන මණ්ඩලයක්, ඒ වගේම EDB එක අපනයන සංවර්ධන මණ්ඩලයක්, ස්ලැසික් නැත්නම් එක්ස්පෝර්ට් ඉන්ෂුරන්ස් කියන ආයතනයත් ඒකාබද්ධව වැඩි බලයක් තියෙනවා. එකස්ථානයකින් මේ අනුමැතියන් ලබා දිය හැකි යුනිට් එකක් පිහිටුවන්න එතුමා යෝජනා කරලා තියෙනවා. ඒකෙදී අපි හරියටම පැහැදිලි කරවුවේ නැති වුණත් දැනට මේ අනුමැතියන් ප්‍රධාන වශයෙන්ම ආයෝජකයන් සම්බන්ධ අනුමැතියන් අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවකට ඉදිරිපත් කරලා ප්‍රාදේශීය සභාවෙන් සභාවේ සිට එනවා වගේම ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ කඩිනමින් ඒ අනුමැතියන් ලබාගත හැකි. ඒ වගේම කොහරි අමාත්‍යංශයක අනුමැතියකට අපි යවලා ඒ අනුමැතිය සති දෙකක් ඇතුළත ඒකට පිළිතුරක් ලැබුණ නැත්නම් අනුමැතිය ලැබුණාසේ සලකලා කටයුතු කරන්නත් පිළිතුරු නොදීපු ලේකම්වරයා එහි වගකිව යුත්තෙක් බවට පත් කිරීමේ අලුත් යුනිට් එක නිර්මාණය කිරීමට කොමිටුවක් පත් කරලා ඒ කටයුතු දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම මේ කටයුත්ත අවසාන වෙනකන් ඉන්න බැරි නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වෙනකොට අපි ආයෝජන මණ්ඩලය ආශ්‍රිතව IFC කියන ඉන්වෙස්ටර් ෆැසිලිටේෂන් සෙන්ටර් කියන එක සිංගල් වින්ඩෝ එකක් කියලා කිව්වට සිංගල් වින්ඩෝම නෙමෙයි තාම. නමුත් අපි ඒක ආයෝජකින්ද සිංගල් වින්ඩෝ එකක් කරන්න උත්සාහ කරනවා. ඒක IFCC කියන ඉන්වෙස්ටර් ෆැසිලිටේෂන් සෙන්ටර් කමිටි එකට අපි සියලුම ආයතනවල අධ්‍යක්ෂක ජෙනරාල්ව වනජීවී වෙන්න පුළුවන්, නාගරික සංවර්ධන වෙන්න පුළුවන්, වරළ සංරක්ෂණ වෙන්න පුළුවන් මේ සියලුම අධ්‍යක්ෂක ජෙනරාල්වල ඇතුළත් කරලා කමිටුවක් හදලා තියෙනවා IFCC කියලා. එය අය මාසික හෝ සති දෙකකට සැරයක් රැස් වෙනවා. මමත් ඒ රැස්වීම ඒ මූලිකත්වය ගන්නවා. මේකට අපි ආයෝජකයන්ගේ ඒ රිපෝට්ස් ඉදිරිපත් කරලා කඩිනමින් අනුමැතිය ලබා දෙන වැඩසටහනක් මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. වගේම අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සියලුම දිසාපත්තුමන් ඉදිරියේදී අපි මුණ ගැහිලා සියලුම අමාත්‍යංශ ලේකම්වරු ඉදිරියේදී මුණ ගැහිලා එතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. සියලුම අමාත්‍යංශවල වනජීවී වෙන්න පුළුවන්, වන සංරක්ෂණ වෙන්න පුළුවන්, වරළ සංරක්ෂණ වෙන්න පුළුවන්, තවත්යක් වෙන්න පුළුවන්, ඒ අයගේ අමාත්‍යංශ තුල ආයෝජනය කළ හැකි දේවල්, ඉන්වෙස්ට් කර හැකි ප්‍රොජෙක්ට්ස් අපි ගිහිල්ලා ඉල්ලනවා වෙනුවට ඒ අයටම අපිට ලබලා දෙන්නේ කියලා අපි ඉදිරියේදී ඒ අයට කියන්න බලාපොරොත්තු වෙනවා. දිසාපත්තුමන්ලගේ පළාතුල තියෙනවා නම් ආයෝජනය කර හැකි ඉඩම්, අමාත්‍යංශ සතුව තියෙනවා නම් ඒ අයගේ ආයෝජනය කරන්න පුළුවන් ව්‍යාපෘති, ඒවා අපි අරගෙන අපි දන්න ඕනෙම රජ ආයතනක පොඩි අකමැත්තක් තියෙනවා මගේ වුණත් ඉතින් ඒක තියෙන්න පුළුවන්, අපේ අමාත්‍යංශක තියෙන එකක් වෙන දෙකකට දෙන්න ඒ හැටි කැමතිද. ඒ නිසා ඉදිරියේදී වැඩපිළිවෙල අනුව අපි එහෙම ගන්නෙ නැහැ. වයිල්ඩ් ලයිෆ් එකේ ඉඩමේ තියෙන ව්‍යාපෘති අපි වයිල්ඩ් ලයිෆ් අමාත්‍යංශයටම දෙනවා. BOI එකෙන් පහසුකම් සලසනවා, අපි අධීක්ෂණය කරනවා. ව්‍යාපෘති ඒ අමාත්‍යංශයේ ඇමතිවරයා සහ ලේකම්වරයා යටතේ ප්‍රවර්ධනය කරන්න අපි අවසරය සහ අනුමැතිය ලබලා දෙනවා. ඒතර ඒ අයටත් පොඩි ගෞරවයක් තියෙනවා. මොකද මම හැමදාම කියන කතාවක් තමයි මේ සභාවේ ආයෝජන ප්‍රවර්ධන කියලා එක අමාත්‍යංශයක් හදලා මේක කවදාකවත් කරන්න බැරි වැඩක්. ලංකාවේ තියෙන සෑම අමාත්‍යංශකම අංශයක් අතිරේක ලේකම්වරයෙක් හෝ අංශයක් බිහිවිය යුතු වෙනවා. ඒ අමාත්‍යංශයට පුළුවන් විදිහට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුවන් විදියට. ඒක බුද්ධ ශාසන අමාත්‍යංශෙත් කරන්න පුළුවන්, සංස්කෘතික අමාත්‍යංශෙත් කරන්න පුළුවන්. ඕනෑම අමාත්‍යංශක ආයෝජනය ප්‍රවර්ධනය කරත හැකි අවශ්‍යතාවය තියෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ අපි සංරක්ෂණ මානසිකත්වයේ කියන නිසා වෙරළ සංරක්ෂණ කිව්වහම අපි හිතන්නේ වෙරළේ පය තියන්නවත් සුද්දෙකුට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා. වන සංරක්ෂණ කියලා හිතුවහම අපි හිතන්නේ දර කඩන්නවත් කැලේට යන්න කාටවත් දෙන්න හොඳ නැහැ කියලා. ඊයේ පෙරේදා අර පැරා ග්ලයිඩින් එකක් තිබ්බා. ඒක වනජීවී කලාපේ උඩින් ග්ලයිඩ් කෙරුවයි කියලා දැන් අතර කරලා දැන් යන්තම් ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ සංරක්ෂණ මානසිකත්වයෙන් ඒ සියලු අමාත්‍යංශ එළියට ඇවිල්ලා ආයෝජන ප්‍රවර්ධන කියන මයින්ඩ්සෙට් එකට අපිට ඒ සියලු දෙනා ගන්න හැකියාව ලැබුණොත් අපිට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙන් ගොඩේමේ හැකියාව තියෙනවා. අපි කියව සියලු දෙනා මේ සභාවේ කතා කරපු සියලු දෙනාම කියපු ආකාරයට IMF එක తాවකාලික විසඳුමක්, ඒකත් ණයක්. IMF එක නිසා අන්ලොක් වෙන අනිත් ඒවත් ණයවල්, ඒවා ගන්න පුළුවන්. හැබැයි ගෙවන්න තියෙන එකම ක්‍රමවේදේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ගෙනේම, එහෙම වෙනත් විදිහකින් කියනවා ආයෝජනය ප්‍රවර්ධනය කිරීම. සමන් සියලුම මේ පක්ෂ විපක්ෂ සිරු දෙනාගෙන් වගේම මේ රටේ ඉන්න සියලුම අමාත්‍යංශවල නිලධාරීන් සිරු දෙනාගෙන් ඉල්ලනවා රට වැටිලා තියෙන මේ තත්වෙන් ගොඩ ගැනීම සඳහා ඒ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා අපිට මේ වැඩපිළිවෙළට සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමින් නැවත වාරයක් අපි මතක් කරනවා මේ පෝට් සිටි එකට අදාළ කටයුතු මේ වෙනකොට ශීඝ්‍රයෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට මහජනතාවට විවෘත කරලා තියෙනවා. මහජනතාවට ඒක භුක්ති විඳීම සඳහා අපි කමිෂන් එකේ සහ නිලධාරීන් ඩීජිත් ඉන්නවා අපේ ප්‍රියත් බන්දු මැතුමන්ලා. එතුමන්ලා ගත්ත හොඳ තීන්දුවක් තමයි මේක අවසාන වෙනකන් ඉන්නේ නැතුව තාවකාලික සහ ස්ථීර කියන අදියර දෙකෙන් විවෘත කරා. දැන් ඔබතුමාලා ගියොත් ඒකේ රෙස්ටෝරන්ට්ස් තියෙනවා, ගෝ කාටින් ට්‍රැක්ස් තියෙනවා, හෝස් රයිඩින් මේවා තියෙනවා, වෝකින් ට්‍රැක් එකක් තියෙනවා. ඒකේ අය ගත්ත තීන්දුව අනුව කරපු දෙයක්. ඒ තාවකාලිකව ජනතාවට ලබා දිය හැකි පහසුකම් සැලසිය. ස්ථීර අය ආපුවම ඒවත් අපිට ලබා දෙන්න පුළුවන්. අපිට තියෙන බ්ලොක්ස් ඉවර වුණොත් අර කියන තාවකාලිකව ඉවත් කරලා ස්ථීර ගොඩනැගිලි සහ ඒ ව්‍යාපාර ඉදිකිරීම සඳහා ලබා දීමේ හැකියාව තියෙනවා කියන කාරණේත් මතක් කරමින් නැවත වාරයක් කාලය වෙන් කර දීම සම්බන්ධව ස්තුතිය පුද කරමින් කතාව අවසන්
කරනවා. අයිටම් නම්බර් 1 සභාව එක්කංගද?
ආයි.
අයිටම් නම්බර් 2 සභාව එක්කංගද?
ආයි.
Adjournment of the House, the Honorable Leader of the House of Parliament, questions at the adjournment time.
Karu Mulasranaruda Mantrithumani, Parliament 2023 February 23 Brahaspatindra Dina, Perawaru 9 Dakwa Kaltabiyutuyai Yojana Karu.
Adjournment of the House, the Honorable Leader of the House of Parliament, question at the adjournment time, the Honorable Jagat Samaravikram.
Garu Amathumani, නියෝජ්‍යකාරක සභාපතිතුමනි, සරයි කරු ඇමතිතුමනි, නිසි කලට පොහොර නොලැබීම සහ වෙනත් විවිධ හේතු නිසා වීගෝවි මහතුන් දුෂ්කරතාවයට පත් වූ අතර අස්වැන්න කෙරෙහිද එය බලපා තිබිණි. එළමෙන යලකන්නය සඳහා අවශ්‍ය පොහොර අවශ්‍ය කාලයේදී ලබා දීමට හැකියාව තිබේද? ඒ වෙනුවෙන් මේ වන විට රජයගෙන ඇති වැඩපිළිවෙල කුමක්ද? පොහොරවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු සම්බන්ධව සහ පලිබෝධනාශක අවශ්‍ය ප්‍රමාණයට ලබා දීමට සම්බන්ධව ගෙන ඇති පියවර මොනවද කියලා තමයි තමයින්.
ගරු සභාපතිතුමනි, ගරු ජගත් සමරවික්‍රම මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරන්න කැමැති ප්‍රශ්නාංක 1 පිළිතුරු ඔව්. යූරියා මියුරේට් ඔෆ් පොටෑස් MOP සහ පරිසර හිතකාමී පොහොර නියමිත කාලයේදී ලබා දීමට හැකියාව පවතී. එසේම ත්‍රිත්ව සුපර් පොස්පේට් TSP පොහොර මාර්තු 20 දින මෙරට ලැබෙනු ඇත. ප්‍රස්තාංක 2 පිළිතුර 1 2022-23 මහකන්නේදී ප්‍රසම්පාදන කරන ලද යූරියා වලින් මෙට්‍රික් ටෝන් 25,000ක් ප්‍රමාණයක් ඉතිරි තොග වශයෙන් රජයේ පොහොර සමාගම සතුව පවතී. තවද කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් 2023 යල කන්න වෙනුවෙන් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීම මේ වන විටත් ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇත. පිළිතුරු අංක 2 2023 යල කන්නේදී වීවාගාව සඳහා බෙදා හැරීමට මියුරේට් ඔෆ් පොටෑස් පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් අවශ්‍ය වන අතර ඒ ප්‍රමාණය මේ වන විටත් රජයේ පොහොර සමාගම් වල සතුව පවතී. පිළිතුරංක 3 2023 යලකන්නේ සඳහා අවශ්‍ය සුපර් පොස්පේට් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,000ක් වන අතර ඒ සඳහා අවශ්‍ය පොහොර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිත ආයතනයේ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ නොමිලේ මාර්තු මාසයේ 20 දින මෙරටට ලැබීමට නියමිතය. පිළිතුරු අංක 4 මේ වගා කරන ගොවීන් වෙත පරිසර හිතකාමී පොහොර සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් මා විසින් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇත. මෙතෙක් තීරණයක් ලැබී නොමැත. පිළිතුරු අංක 3 පොහොරවල ප්‍රමිතිය පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් සහ පලිබෝධක අවශ්‍යතාවය සම්බන්ධ ලබා දීමට ගෙන ඇති පියවර කුමක්ද? පිළිතුර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රමිතිවලට අනුකූලව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් රසායනික සහ කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කරන අතර වී වගාව සඳහා කොම්පෝස් සහ කාබනික පොහොර ගොවීන්ට බෙදාගී දෙන අවස්ථාවේදීද පොහොර නියැදි ලබාගෙන ප්‍රමිතිය පරීක්ෂා කිරීමට කටයුතු කරයි. මේ වන විට පලිබෝධ නාසක ආනයනය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය මගින් සිදු කරනු ලබයි. 2021-05 මැයි 6 දින අංක 2226 ඇලීරක් 48 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් කෘෂි රසායනික ආනයනයේ තහනම් කරන ලද අතර 20යි 21 11යි 30 දින නිකුත් කරන ලද අංක 22යි 56යි ඉරක් 23 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් පලිබෝධ නාශක ආනයනයේ ඇති සීමා ඉවත් කරන ලදී. ඉන්පසු පලිබෝධ නාශක ආනයනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිර්දේශ සහිතව ලිපියක් මත පලිබෝධ නාශක රෙජිස්ටර් හා ආනයන අපනයන පාලක මගින් සිදු කිරීමට නියමිතය. මේ ක්‍රියාමාර්ගය තවදුරටත් ලිහිල් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය යටතේ සිදුකරන ලද පලිබෝධ නාශක ආනයනයේ අමාත්‍යාංශයේදී සිදුකරන ලද සාකච්ඡාවේදී තීරණය කළ පරිදි 2022/4/25 දින සිට පලිබෝධ නාශක රෙජිස්ටර් හරහා ආනයනයේ අපනයන පාලක මගින් සිදු කිරීමට තීරණය විය. මෙහිදී පලිබෝධ නාශක ආනයන ක්‍රියාවලිය තවදුරටත් ලිහිල් විය. මේ වන විට පලිබෝධ නාශක ආනයනය සඳහා ගැටලු රාශියක් පැන නැගී ඇති අතර ශ්‍රී ලංකාව තුළ ඩොලර් සපයා ගැනීම ගැටලුව ශ්‍රී ලංකාවට සඳහා ණය ලිපි නිකුත් නොකිරීම ප්‍රධාන තැනක් ගනී. 2023/1 පළවෙනි දින වන විට කෘමිනාශක කිලෝ ලීටර් 49,496,356ක් දිලීර නාශක ලීටර් 518,065ක් වල්නාශක කිලෝ ලීටර් 798,339ක ප්‍රමාණයක් ආනයනය කර ඇත. මේ නිසා යලකන්නේ සඳහා මේ පලිබෝධ නාශක ප්‍රමාණය ප්‍රමාණවත් වේ. බොහොම ස්තුතියි.
ඊළඟට ද හොනරබල් උපුල් ගලපති.
මගේ පළවෙනි ප්‍රශ්නය, අධි උද්දමනකාරී වාතාවරණයකදී හඳුන්වා දී ඇති අසාධාරණ අයුක්තිසහගත සහ ජනපීඩක බදු ප්‍රතිපත්තිය හමුවේ වෘත්තීයවේදීන් සහ ජනතාව දැඩි අසීරුතාවයටත් නොසන්සුන්තාවයටත් පත්ව ඇති අතර බුද්ධි ගලණය වේගවත් වීමෙන් රටේ අනාගතය දැඩි අනතුරකට පත්වීමේ අවධානමක් මතුවී ඇත. රටේ වෘත්තීයවේදීන් අතර ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් ඇතිවීමට හේතු වී ඇති මෙම බදු සංශෝධන වෙනස් කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට කටයුතු කරන්නේද? මම හිතන්නේ අදටත් වෘත්තීයවේදීන් සියලුම ශ්‍රේෂ්ඨවල වෘත්තීයවේදීන් අදත් පාරේ ඉන්නේ. මම හිතන්නේ ඉන්න වෘත්තීයවේදීන් ටික මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා රට යනවා. ඉන්න ටිකත් පාරේ ඉන්නේ මොකද මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ලක්ෂයක මූර්ත වටිනාකම තිබිච්ච මීට මාස 6කට කලින් තිබිච්ච එක දැන් 30,000ට බහලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය 30,000ට කරගන්න පුළුවන් වැඩේ දැන් ලක්ෂකින් තමයි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය යටතේ මේ අසාධාරණ විදියට මේ වෘත්තීයවේදීන් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හරහා ඔවුන් අසරණතාවයට පත් කිරීම මම හිතන්නේ ජනතාවාදී ආණ්ඩුවක් සිදු නොකරන කාර්යයක්. ඒ නිසා අපි මේ බදු අය කරගන්න පුළුවන් තැන් වලින් අය නොකර මේ අඩු ඇටුප් ගන්න මේ උද්දමණයෙන් පෙළෙන මේ වෘත්තීයවේදීන් අසරණතාවයට පත් කිරීම මම හිතන්නේ මේ ආණ්ඩුවකට මේ රටක් ගෙන යාමට හැකි තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නේ මම අහනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ, මෙම බදු ප්‍රතිපත්තිය යම් ආකාරයකින් සංශෝධනය කර වෘත්තිකයන්ට සාධාරණයක් ඉටු කරන්නේ නම් එහිදී ලබා දෙන සහන සහ සංශෝධන මොනවාද, කාල රාමුව කුමක්ද? නිසා අපි දන්නවා මේ අලින් පැත්තේ ලයිට් බිල වැඩි වෙලා තියෙනවා. ඒ ලයිට් බිල වැඩිවීම මම හිතන්නේ මේ පොඩි මිනිස්සුන්ට තමයි ඒක 266කින් වැඩි කරලා තියෙන්නේ. නමුත් ඉහළ කර්මාන්තකරුවන්ට ඉහළ මේ ආදායම් මේ පාවිච්චි කරන අයට එහෙම 160ක ප්‍රමාණයකින් වැඩිලා තියෙන මේ වගේ අසාධාරණකම් සියලු ජනතාවට වගේම සාමාන්‍ය ජනතාවට, වෘත්තිකයන්ට, ඒ වගේම ව්‍යවසායකයන්ට මේ සියලු දෙනාටම බලපාන ආකාරයෙන් මේ ආණ්ඩුව කරගෙන යනවා. මේකෙන් රටක් දියුණු කරන්න පුළුවන්ද? මේ වැටිච්ච තත්ත්වයෙන් ගොඩ ගන්න නම් මීට වැඩිය මේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ඒ වගේ ජනතාව කෙරෙහි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු නොවේද කියලා ඒ ප්‍රශ්නේ අහනවා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ආර්ථික අර්බුදයත් ඖෂධ අර්බුදයත් හමුවේ නොපිහිලා තම සේවාවන් ඉටු කරගෙන යන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල හා අතිරේක රාජකාරී දීමනා අසාධාරණ සහ අත්නොමතික ලෙස 15%කි කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නියෝග කර ඇත. මේ පිළිබඳ ශක්‍රලේඛ නිකුත්ලා තියෙනවා. මීට පෙරද මෙබඳු තීරණයක් පැමිණි අවස්ථාවකදී ජනාධිපතිවරයාද මැදිහත්ව සෞඛ්‍ය සේවයේ කිසිදු වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව තහවුරු කර තිබියදීත් මෙම තීරණය වෙනස් කර සෞඛ්‍ය සේවකයන්ට අසාධාරණ ඉටු කිරීම සඳහා ඔබතුමා මැදිහත් වෙන්නේද කියලා මම සෞඛ්‍යමැතිතුමාගෙන් අහනවා. මම හිතන්නේ අද වෙනකොට මේ සෞඛ්‍ය සේවකයන්ට මේ මේ බෙහෙත් ටික නැහැ, බෙහෙත් ටික වෛද්‍යවරු හිටියට බෙහෙත් ටික නැහැ රෝහලේ. 160කට ආසන්න අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් මේ රෝහල්වල දැන් හිඟතාවයට පත් වෙලා ඉවරයි. හැබැයි මෙහෙම තියෙද්දිත් මේ සෞඛ්‍ය සේවකයන්ගේ මේ 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 දීමනා කප්පාදුවකට මේ යන එක ගැන මට දැන් ඒ මිනිස්සු දැන් අමාරු වැටලා ඉන්නේ මේ 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 ටැක්ස් එකත් නිසාත්, ඒ වගේම මේ ගත්ත ණයවල ඉන්ට්‍රස්ට් එක වැඩි වෙලා තියෙනවා. 112ට මේ 11ට ගත්ත ණයවල මේ පොලිය දැන් 30-33 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මේ සියල්ලත් එක්කම මේ මේ රට වෘත්තිකයන්ට, සෞඛ්‍ය සේවකයන්ට, ජනතාවට එපා කරන තත්ත්වයට පත් කරන්න කියලා මම අහන්න කැමතියි. මේක මම හිතන්නේ මුදල් ඇමතුමා, සෞඛ්‍ය ඇමතුමා එකතු වෙලා උත්තර දෙන්න ඕන කාරණයක්. මම හිතන්නේ ඒක උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යතුමා විදේශගත වෙලා ඉන්න හින්දා සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවට උත්තරේ සපයනවා. මේ පිළිතුර සෞඛ්‍ය අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් උපදෙස් මත සකස් කරලා තියෙනවා. මොකද පළවෙනි ප්‍රශ්න දෙකම මුදල් අමාත්‍යාංශයේ තීන්දුව తీරන මත తీරණය වෙන නිසා එතුමා වෙනුවෙන් මා ප්‍රශ්නයට උත්තරය සභාවට ඉදිරිපත් කරනවා. 2022 බදු ප්‍රතිසංස්කරණය හඳුන්වා දීම සඳහා ප්‍රධානම හේතු වූයේ 2021 හා 22 වසරවලදී රජයේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කර ගැනීම ඉත අසුරි තත්ත්වයකට පත්වීමයි. රාජ්‍ය වියදම පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම, අනම්‍ය වන පුනරාවර්තන වියදම් සැලකිය යුතු මට්ටමට අඩු කිරීමට නොහැකිවීම, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම නිසා ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශය අහිමිවීම යන හේතු නිසා දේශීය මූල්‍යණය වෙත අධික ලෙස යොමීමට සිදුවීම හා මූලික වශයෙන් උද්දමනකාරී මහමැක්කු මූල්‍යණය යොදා ගැනීමට සිදුවීම සහ රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටමකට පත්වීම මේ සඳහා හේතු විය. දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම අඛණ්ඩව පහට වැටුණු අතර 2019 වසරේ 11.9% ලෙස පැවතීම ප්‍රතිශතය 20 වසරේදී 8.7% දක්වාද, 21 වසරේදී 8.3% දක්වාද පහත වැටිණි. නැගී එන වෙළඳපොළ හා සංවර්ධනය වන ආසියානු රටවල රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 25%ක පමණ සාමාන්‍යයක පවතින අතර දළදේශීය නිෂ්පාදනයෙන් 8.3% යනු ලෝකයේ අනිත් රටවල් හා සසඳන විට ඉතා අඩු රාජ්‍ය ආදායමකි. රාජ්‍ය ආදායම මෙලෙස පහත වැටීම 2019 වසරේ අග කාලයේදී හඳුන්වා දුන් අඩු බදු ක්‍රමය මෙන්ම 20 වසරේ සිට අඛණ්ඩව එල්ලවන ලද COVID-19 වසංගතයේ බලපෑම මෙන්ම ගෝලීය ආර්ථිකයේ අවපාතය හේතු විය. ආදායම පහත වැටීම හා අයවැයහිගේ ඉහළ යාම නිසා අයවැයහිගේ මූල්‍යණය සඳහා ඇති අවශ්‍යතාවය ඉහළ යන ලදී. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශය අහිමිවීම හා විදේශ විනිමය ගලායම සාපේක්ෂව අඩුවීම නිසා අයවැයහිගේ මූල්‍යණය කිරීමේදී සැලකිය යුතු ගැටලු නිර්මාණය වී තිබේ. 2020-21 වසරවලදී විදේශ මූලාශ්‍ර වෙත ශුද්ධ ආපසු ගෙවීමක් වාර්තා වූ නිසා සමස්ත අයවැයහිගේම මූල්‍යණය වූයේ දේශීය මූලාශ්‍රවලිනි. දේශීය බැංකු නොවන මූලාශ්‍රවලින් ප්‍රමාණවත් සුද්ධ මූල්‍යණය ලබාගත නොහැකි වීම නිසා අයවැයහිගේ මූල්‍යණය කරන ලද්දේ දේශීය මූලාශ්‍රවලින් බහුතර බැංකු මූලාශ්‍රවලින්ද, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මූල්‍යණය හරහාද ලබා ගන්නා ලද මුදල් වලිනි. විශේෂයෙන්ම උද්දමනය හා විනිමය අනුපාතය මත සැලකිය යුතු පීඩනයක් ඇති කරමින් අඛණ්ඩව සැලකිය යුතු ප්‍රමාණයකින් මහ බැංකු මුදල් මූල්‍යණය ලබා ගැනීම ආර්ථිකය වෙත අහිතකර ලෙස බලපාන ලදී. 2023 වර්ෂය වන විට දේශීය මූල්‍යණය ලබා ගැනීම සඳහා පවතින මූලාශ්‍ර තවදුරටත් සීමා සහිත වී ඇත. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛ නොවන වියදම් කල් දැමීම, නව බඳවා ගැනීම තාවකාලික වත්හිටීම සහ පුනරාවර්තන වියදම් 6%කින් කපා දැමීම තුළින් වියදම් තාර්කීකරණය කිරීම සඳහා සැලකිය යුතු පියවරගෙන තිබේ. කෙසේ වුවද බොහෝ පුනරාවර්තන වියදම් අනම්‍ය සහ එකසැනින් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට නොහැකි වන බැවින් රාජ්‍ය වියදම සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට විශාල කාලයක් ගතවනු ඇත. එබැවින් සැලකිය යුතු ලෙස ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවිය. පවතින අධි උද්දමනකාරී වටපිටාව තුල පැවති ලිහිල් බදු ක්‍රමවේදයේ සිට මෙම නව බදු ක්‍රමවේදයට අනුවර්තනය වීම අසීරු බව පිළිගත යුතුවත් පවතින රාජ්‍ය මූල්‍ය තත්ත්වය තුළ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යාම සඳහාත් සහ පොලී ගෙවීම් වැටුප්හා වේතන විශ්‍රාම වැටුප්හා සමුදි දීමනා වැනි අත්‍යවශ්‍ය ගෙවීම් අඛණ්ඩව සිදු කිරීම සඳහාත් මෙම නවබදු ක්‍රමය පවත්වාගෙන යාම අවශ්‍ය වේ. එලෙසම මුදල් අමාත්‍යාංශ විසින් දෙවැනි ප්‍රශ්නය ලෙස ඔබතුමා අසා තිබෙන ප්‍රශ්නයට ලබා දී තිබෙන එමනි තීරණයක් නැහැ. මේ බදු ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බව අපිට දැනුම් දීලා තියෙනවා. අවසාන ප්‍රශ්නය, රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම පිණිස භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කරන ඇති අයවැය චක්‍ර ලේඛ 3/22, 3/22, 9/22, 1/22, 2/22 සියලු චක්‍ර ලේඛනවල පිටපත් සභාගත කරනවා. මගින් රජයේ වියදම් වඩාත් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසටත්, අත්‍යවශ්‍ය නොවන වියදම් හැකිතාක් අවම කරන ලෙසටත්, පුනරාවර්තන වියදම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දන්වා ඇත. ඒ අනුව වියදම් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය ලේකම් විසින් අභ්‍යන්තර චක්‍ර ලේඛනයන් නිකුත් කරලා ඇද අතර එම චක්‍ර ලේඛනයෙන් විදුලිය, ජලය, ගමන් වියදම්, සන්නිවේද වියදම් සහ අනිකුත් සේවා සඳහා වැය කරන වියදම් අවම කර ගැනීමට උපදෙස් ලබා දී ඇත. තවද අනිකුත් අමාත්‍යාංශ හා සැසඳීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අතිකාල හා අතිරේක රාජකාරී දීමනා සඳහා වැය වන බැවින් එකී වියදම් අවම කර ගැනීම සඳහා අතිකාල ලබාගත හැකි උපරිම පැය ගණන සීමා කිරීමට කටයුතු කර ඇත.
පාර්ලිමේන්තු හෙට පෙරවළු 9:30 යළි රැස්වේ.